හම්බුනේ. තව ප්‍රශ්නයක් තියෙනවා.
ඔව්.
ගරු ස්වාමීන් වහන්ස, බාහිර ලෝකයේ සහ අභ්‍යන්තර ලෝකයේ යන දෙකම මනස පූර්වාංගමව පටිච්ච සමුප්පන්නව හටගන්නායු පැහැදිලි කර දෙන්න.
හොඳයි. ඒ ප්‍රශ්නේ ගැඹුරු ප්‍රශ්නයක්. අභ්‍යන්තර සහ බාහිර ලෝකය කියන මේ දෙක පටිච්ච සමුප්පන්නව හටගන්න ආකාරයේ මනස මුල් කරගෙන ඒක හරි ගැඹුරු ප්‍රශ්නයක්. ලෝකයේ ඇති සියල්ල සංකතයි පරිච්ඡ සම්පන්නයි. මේ බුද්ධ දේශනාව. ලෝකයේ ඇති සෑම දෙයක්ම සංකතයි පරිච්ඡ සම්පන්නයි. සංකතයි කියන්නේ හේතුවක් නිසා පහළ වෙච්ච ඵලයක්. පරිච්ඡ සම්පන්නයි. එහෙනම් පරිච්ඡ සම්පාදිත අනුකූලව ලෝකෙ ගොඩ නැගීච්චා. මනස මුල් වෙනවා මූලික වශයෙන්. දැන් මේ සකස් වෙන අභ්‍යන්තර සහ බාහිර දේවල්. රූපස්කන්ධේට අභ්‍යන්තර බාහිර සියලු රූප අයිති. ආධ්‍යාත්මික, එතකොට අතීතනාගත වර්තමාන, ආධ්‍යාත්මික බාහිර, හීන ප්‍රනීත, සියුම්, ඝන, දුර ළඟ. යම් රූපයයි යමක් වේ නම් ඒ සියල්ල එකතුනහම රූපස්කන්ධයයි. එනම් මේ පංචස්කන්ධයේ රූපස්කන්ධයට මේ ශාරීරිය විතරක් නෙමෙයි ගැනෙන්නේ. අහංකාර මමින්කාර මානානුසය කියන මේ අරිහත් පරේට අවශ්‍ය කරන අවසාන මොහොත පූර්ණ කරන්න ওই විදිහට දකින්න ඕන කියලා පෙන්නනවා. ශරීරේ විතරක් දැකලා මදි ඒකට. අන්තිම සුද්ධතාවයට පත් වෙනකොට ওই සියල්ල ওই විදිහට දකින්න ඕන. ඒකලෝ සාකාරයකින් රූපස්කන්ධය ගැන දකින්න ඕන. අතීත අනාගත වර්තමාන ආධ්‍යාත්මික බාහිර සියුම් ඝන දුර හීන ප්‍රනීත දුර ළඟ යම් රූපය යමක් වී නම් ඒ සියල්ල රූපස් ඒ රූපස්කන්ධය තුල දකින්න ඕනේ අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි කිය. එතකොට ඒ වගේම අර මම නෙමෙයි මගේ නෙමෙයි මගේ ආත්මෙ නෙමෙයි කියලා ගන්න ක්‍රමයක් තියෙනවා. ඒකත් විග්‍රහ කරලා දෙන්න වෙනවා තින්. ඒකත් ඔතෙන්ම ගන්න ඕනේ. විස්තර කරලා අන්තිමට දෙනවා ඒ ටික විග්‍රහ කරලා. එතකොට මේ හට ගන්නා වූ දේවල් ඒ වගේම වේදනා ස්කන්ධයත් ওই විදිහට තියෙනවා. අහංකාර මමින්කාර මානානුසය දුරු කරනවා කියන්නේ අවසානයේදී හටගන්න අරිහත් ඵලයට අයිති කරන්න ඕනේ. මාන උද්දච්ච අවිද්‍යාව අයිති කරනකොට අයින් වෙන්න ඕනේ ওই ටික. එහෙනම් ඒකෙදි කරන්න ඕන දෙයක් තියෙනවා. මොකද්ද? අතීත අනාගත වර්තමාන ආධ්‍යාත්මික බාහිර සියුම් ඝන දුර ළඟ හීන ප්‍රනීත වේදනාය යමක් වී නම් ඒ සියල්ල කැටි කරගත්තේ ඉතින් වේදනා ස්කන්ධය. වේදනා ස්කන්ධයත් ඔහොම තෝරා ගන්න ඕන. ඒ වගේම සංඥා පිළිබඳව අතීත අනාගත වර්තමාන ආධ්‍යාත්මික බාහිර සියුම් ඝන දුර ළඟ හීන ප්‍රනීත සංඥාය යමක් වී නම් මේ සියල්ල කැටි කරලා ගත විට සංඥා ස්කන්ධය. ඒ වගේම සංකාර ස්කන්ධයේ වශයෙන් සංකාර දෙආකාරයක් තියෙනවා. එකක් තමයි හිතේ ගොඩනැගෙන සංකාර චේතනා මුල් කරගෙන. අනික තමයි කර්ම ශක්තිය ආදිය මුල් කරගෙන බාහිර තවත් බාහිර හෝ අභ්‍යන්තර හෝ ගොඩනැගෙනා වූ සියල්ල සංස්කරණය වෙන සියල්ල සංකාර. අති එත ඒ වගේම අතීත අනාගත වර්තමාන ආධ්‍යාත්මික බාහිර තියුම් ගන්න දුර ළඟ හීන ප්‍රනිත සංඛාරය යමක් වේ නම් සියල්ල කැටි කරගත්තේ සංඛාර ස්කන්ධය. විඥානත් ඒවල්. අතීත අනාගත වර්තමාන ආධ්‍යාත්මික බාහිර තියුම් ගන්න දුර ළඟ හීන ප්‍රනිත විඥානය යමක් වේ නම් ඒ සියල්ල කැටි කරගත්තේ විඥාන ස්කන්ධය. මෙන්න මේ සියල්ල කැටි කරපුවාම ස්කන්ධ බවට පත් වෙනවා. එහෙනම් අපිට ඒක මාත්‍රයක්. ඒක මාත්‍රයක් කවදාවත් අරමුණු කරන්න බෑ. රූප මාත්‍රයක්, වේදනා මාත්‍රයක්, සංඥා මාත්‍රයක්, සංකාර මාත්‍රයක්, විඥාන මාත්‍රයක් කියන්නේ. ඇයි පියේ ගහන මොහතකට ඉතිලා ගෙවිලා යන එක. ඔය ගෙවිලා ගිය අතීතයේ තමයි මේ මොහතක මාත්‍රිය සිහි කරලා මේ දැන් කියලා අපි ගන්නේ ඔක්කොම. මම දැන් රූපයක් දැක්කා, දැන් වේදනාවක් දැන්නා, සංඥාවක් හඳුනාගා, මේ දැන් හඳුනාගත්තා. මම මේ සංකාරය දැන්ට ගොඩනගා ගත්තා. මට මේ හිතක් පහළ වුණා. මේ ආදි වශයෙන් කියන්නේ මොහතක අතීතේ. කවදාවත් වර්තමානයක් දැන් කියලා කියන්න කට හදනකොට කෙවිලා ඉවරයි. එහෙනම් අන්න ඒ වගේ මොහතක අතීතේ ස්කන්ධ පද්ධතියම තමයි අපි අරගෙන රූප වේදනා සංඥා සංකාර විඥාන කියලා හඳුන්වන්නේ. එතකොට මේ හඳුන්වන්නේ ඒවැ ආධ්‍යාත්මයට ගන්නවා. ඇස කන දිව නාසය ශරීරයේ වන කියලා මේ ඉන්ද්‍රිය හයක්. බාහිරට ගන්නවා රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම කියලා. බාහිරින් හයක් හැදෙනවා බාහිර අරමුණු කරගෙන. පිටතර අරමුණු රූප අරමුණු, සද්ද අරමුණු, ගන්ධ අරමුණු, රස අරමුණු, පොට්ටබ්බ අරමුණු, ධර්ම අරමුණු කියලා. හයක් අරමුණු වෙනවා. ගෝචර වෙන්නේ ඇස කන දිව නාසය ශරීරය මන කියන ඉන්ද්‍රිය හයට. මෙන්න මේ ගෝචර වෙනකොට තමයි ඒ නිසා හටගන්නේ චක්ක විඥාන, සෝත විඥාන, ගාන විඥාන, ජීවහා විඥාන, කාය විඥාන, මනෝ විඥාන කියලා විඥාන. හැදි හැදි අතීතයට යනවා. ස්කන්ධයන්ට එකතු වෙලා සම්බන්ධ වෙනවා, ස්කන්ධ කොටට එකතු වෙනවා. ස්කන්ධයන් සිහි කරලා හිටන් අපි ඔතන සත්‍යයේ පුද්ගලයේ වශයෙන් මාත්‍රයක සංඥා මාත්‍රයක් පනව ගන්නවා මේ මම කියලා. ඒකයි තියෙන වෙනස. ඒතර මෙන්න මේ කාරණේ තෝරා ගන්න ඕනේ ඉස්සෙල්. මෙහෙම තෝරා ගත්තහම ඇයි මේ බාහිර ලෝකයක් සහ ආධ්‍යාත්මික ලෝකයක් කියන මේ ඇසකන දිවනාසී ශාරීරියේ මනස සහ ඒකේ ගෝචර වෙන අරමුණු වෙන රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම කියන මේ අරමුණු කරන බාහිර ලෝකයක් හටගන්නේ ඇයි? මේකට හේතුව ඉතලා හොඳට හොයලා තේරුම් අරන් ඉන්න ඕන. ඒවට මුල මොකක්ද? කවුද සත්වයා කියන්නේ? ওই ටික දකින්න ඕන. ඔන්නේ අපි කිව්ව ස්කන්ධ පහට යම් ඇලුම් කිරීමක් ඇද්ද? ඇලුම් කරන නිසා කියනවා සත්ව කියලා. ওই ස්කන්ධ පහට ඇලුම් කරපුවාම පංචස්කන්ධයේ පංච උපාදානස්කන්ධයක් වෙනවා. ඇලුම් කරපුවාමයි උපාදාන වෙන්නේ. පංචස්කන්ධයේදම ඇලුම එකතු වුණාම පංච උපාදානස්කන්ධය කියලා අපි ඔබට කියනවා. එහෙනම් මේ පංච උපාදානස්කන්ධයේ ඇතුළත් තියෙනවා පිටත් අයිතිය තියෙනවා. ඇතුළ සහ පිට දෙකක්. ඇයි එහෙම වෙන්න හේතුව? ඇයි අපි මේ පංචස්කන්ධයක් උපාදාන කරලා සත්වයක් වෙන්නේ? ඇලුම් කරන්නේ වෙන්නේ ඇයි? අපි එක්තරා දෙයකට රැවටෙනවා. අනන්ත සංසාරයේ පටන් රැවටෙනවා. අපි මේ ඇති කරගත්ත ආස්වාදයකට අපි රැවටෙනවා. ලෝකේ ආස්වාද තියෙනවා කියලා අපි හිතනවා. මගේ කයට ආස්වාද දැනෙනවා, මගේ හිතට දැනෙනවා කියලා අපි හිතනවා. ඒ ආස්වාදී කියන්නේ මොකද්ද කියලා හැවටිච්ච මුලාවකින් අපිම ගොඩනගාගත් එකක් කියලා තේරුම් ගන්න. ඒක තේරුම් ගන්න බෑ ලේසියි. ඒ නිසාම ලෝකේ සැපක් තියෙනවා කියලා හැවටෙන. ලෝකේ සැපක් තියෙනවා. මෙහෙම අදහසක් ගන්න. මොකද්ද මේ ලෝකයා සැපයි කියලා කියන්නේ කියලා හිතා ගන්න. එකක් දෙකක් තුනක් කියනකොට උපමා කරනවා, උපමා අනුව හිතලා පුරුදු වෙන්න ඕනේ. එතන මේක තෝරා ගන්න පුළුවන්. මොනවද මේ ලෝකේ තියෙන සැප කියලා කියන්නේ? අපි මොනවද සැප ලබලා තියෙන්නේ? පොඩ්ඩක් හොයලා බලන්න ඕනේ ඉස්සෙල්. ඇහෙන් සැප ලබනවා කියලා මොනවා හරි කරනවා බලනවා. කනින් සැප ලබන්න ශබ්ද අහනවා. නාසයෙන් සැප ලබන්න ගන්ධයක් ආග්‍රහණය කරනවා. දිවෙන් සැපක් ලබා ගන්න රසයක් ස්පර්ශ කරනවා. කයින් සැප ලබා ගන්න මොනවා හරි පහසක් ගන්නවා. හිතෙන් සැප ලබා ගන්න හිතලා මොනවා හරි හිතනවා. ආස්වාද දෙන දේවල්. ඉතින් මේ මම වින්දනයක් ලැබලා කියනවා මේ ලෝකේ සැපයි. මම සැප විඳිනවා. විවිධ අදහස් ගන්නවා ඔය ටික. දැන් බලන්න ඕන කල්පනා කරලා. මේ සැප කියන එක කවද කොහොමද අපිට හම්බ වුනේ? එකින් එක විග්‍රහ කරලා බලා ගන්න ඕන. දැන් අපිට පහසු එකක් අරන් ඉස්සෙලා බලා ගත්තහම මේක තෝරා ගන්න පුළුවන්. දැන් අපි කාටෙන් මොනවද සැප විඳින්නේ? කාටෙන් ගත්ත සැප යම් රසයක් ආස්වාදයක් දිව මුල් කරගෙන ගත්තා. කට මුල් කරගෙන ගත්තා. පිපාසයේද කුමක් සැපද? අපි බලනව හොයලා. ජලයේ සැපයි. ජලයේ නැන්නම් එහෙම හරි අමාරු. අනේ සීතල ජල වීදුරුවක් වතුර වීදුරුවක් තිබුණා මේ වෙලාවට. අධික පිපාසයේද එහෙමත් හිතෙනවා. බොනකොට හරි සුවයක් දැනෙනවා. බඩිකිනි වෙනවා. ඒ බඩිකිනි වෙච්ච වෙලාවට අනේ රසවත් කෑමක් තිබුණා නම් මේ වෙලාවට එහෙමත් හිතෙනවා. කන්න හම්බුනහම සැපයි කියලා කනවා. කොච්චරද මේ සැප දැනුනේ? වතුර වීදුරේ උගුරක් උගුරක් ගානේ අර සැප ආස්වාදයේ මොකද උන්නේ බොනකොට? එන්නේ අඩු වෙලා ගියා. වතුර වීදුරු උගුරු 10ක් විතර බොනකොට සැප බිඳුවට බැස. ඇති ඇති කියන බීපී තව ටිකක් කියලා බලෙන් එහෙම පොවන්න ගියොත් මොකද වෙන්නේ? බොනවා ඉතින් බයිට්. හැබැයි දැන් සැපයට නෙමෙයි බොන්නේ දුකට. ඒක අනිත් පැත්තට හිටි. සැප දුන්න වතුර දැන් දුක දෙනවා. එහෙනම් වතුරේ සැප තිබිලා නැහැ. කොහෙද සැප හැදුනේ? අපි ළඟ තිබුණ අඩුපාඩුව. ඌනතාවය. අපේ ශරීරයේ හිඟකමක් තියෙන වතුර. එතකොට තමයි ඌනතාවයේ පූර්ණ වෙනකොට සැප ස්වභාවය දැනුණා මිස වතුරේ සැපතේ විලත් නැහැ, ඇඟේ සැපතේ විලත් නැහැ. ඉන්ද්‍රියක නෙමෙයි සැපතේ විලාදී. බඩගින්නට රස ආහාරයක් දෙනවා. කණ්ඩ කණ්ඩ රහල කෑවා. බඩ පිරුණා. තව රහ ඒවා ඕතරම් මේසේ තියෙනවා. ඇති ඇති කියන. බලහත්කාරයෙන් සැරකලා කාපිය කිව්වොත් එහෙම මොකද කරන්නේ? බයිට කණ්ඩ පුළුවා. හැබැයි දැන් අර රහ ඒවාම දැන් කන්නේ අත්පිරියාවේ. කණ්ඩ වේ. එහෙනම් කෑම වල රහ තිබිලා තියෙන්නේ. එහම උපනිසරේ උනේ ඇත්ත. එහෙනම් රස අපිට දැනලා තියෙන්නේ අපි ළඟ තිබිච්ච ඌනතාවයේ පූර්ණ වෙනකන් විතරයි. මෙන්න මේ වගේ යම් කිසි ආස්වාදයකට අපි ප්‍රියමනාපයෙන් ගන්නියෝ. ඒ වගේ. යම් කිසි සීතලක් තියෙන ඇඟට. ඒකට උෂ්ණයේ දෙනකොට සැපක් දැනෙන. කොතෙක් වෙලාද? සීතල සමතුලිත වෙනකන් උෂ්ණයේ සැපක් දැනෙන. දෙනවා. ඊට පස්සේ උෂ්ණයේ දුකක් ඇති කරනවා. එහෙනම් උෂ්ණයේ සැපති විලත් නැහැ. කයට උෂ්ණේ එනකොට සැපති විලත් නැහැ. අසමතුලිතතාවයක් තිබුණා ප්‍රමාණවල කය හීතල වෙලා. එතන උෂ්ණේ ඒ මා සමතුලිත වෙනකන් සැපති. කය අධික විදිහට උෂ්ණ වෙනවා. ඊළඟට සීතල දෙනකොට සැප දැනෙන. සමතුලිත වෙනකන් විතරයි. එහෙනම් මෙන්න මේ වගේ අපි විසින්ම සසරේ එනකොට අසමතුලිතතාවයක් හදා ගන්නවා. මෙන්න මේ ආස්වාදී ගැන රැවටිලා. ආස්වාදී කියන්නේ ප්‍රියමනාප දෙයක් හොඳ දෙයක් කියලා අපි රැවටුමින් ගන්නවා. ඒක යලි යලි භුක්ති විඳින්න නැත්නම් කියලා අදහසක් එනවා. ඌනතාවයේ ඇතිගෙන පූර්ණේ සැපයි කියලා රැවටීමෙන් අරගෙන ඒ සැප බලාපොරොත්තු වෙනකොට මෙන්න මේකට කියලා අනේ ලෝකේ සැපක් තියෙනවා. ඒ සැප විඳින්න නැත්නම් කොච්චර හොඳ කියලා අවිද්‍යාව නිසා හටගන්නවා තෘෂ්ණාව. මෙන්න මේකට කියනවා අවිද්‍යාවෙන් හටගත්ත තෘෂ්ණාව කියන්නේ ඔන්න ඕකයි. මොකක් නිසාද? සැපයි කියලා සදහට නැති ඌනතාවය නිසා ඇතිවෙන දුකට පිළිසරණ වෙන දෙයක්. සයට නේද රස මුසුබත් කන්නේ, ගඳට නේද ඇඟ සුවඳ කරන්නේ, ලෙඩට වේතිමේ මෙලොව සතුන්නේ කුමද මීට සැපේකයි හිතන්නේ. පෙර තිබුණ දහම් කවි වලින් පෙන්නපු එළ අදහස් අයින් කළා. ඒ නිසා සැප හොයාගන්න බැරුව ගියා. මොකද සැප කියන්නේ කිය. දැන් ආයිසරියම් අතුරලා දෙන්නේ ඒකයි. මෙන්න මේ විදිහට මේ සැප කියලා කියන්නේ අපිම හදාගත්ත ඌනතාවය. ඉතලා මනස පෙළෙනා වුණතාවේ. පිළිලා ඒක බලාපොරොත්තු වෙනකොට මනසේ ක්‍රියාවට අනුකූලව කයක් හටගන්න. මෙන්න මේකේ තමයි මූලික ක්‍රමය. එහෙනම් මේ බලාපොරොත්තු වෙන හැප කියන එක දෙන්න වුණතාවයක් ඇති කයක් හටගන්නම ඕනේ. උදකය පූර්ණ වෙච්ච කයකට සැප ගන්න බෑ. බ්‍රහ්මයාට දුන්නොත් එහෙම බත් දෙන්න ඇදුවොත් එහෙම බ්‍රහ්මයා මේ පේන්නේ නැහැ. නමුත් යම්කිසි මවල හරි යම්කිසි කෙනෙක් දුන්නොත් එහෙම ජලයේ දුන්නොත් බ්‍රාහ්මයාට කිසිම හරයක් අවශ්‍යතාවයක් නැහැ ජලයේ හෝ වත්වල ආහාරේ මොන ආහාරයකව ප්‍රීති ආහාරගෙන භුක්ති විඳිනවා. හැබැයි ප්‍රීතිය වුණතාවය නිසා තමයි ඒක යාට සැපදැයින්නේ. සම්පූර්ණ සුද්ධ නැහැ. හැබැයි පංචකාමී පිළිබඳ බලාපොරොත්තු වුණතාවේ නැතුව ගිය නිසා පංචකාමී අවශ්‍යතාවයක් බ්‍රහ්ම කයට නැහැ, බ්‍රහ්ම හිතට නැහැ. කිසිම දාහයක් නැහැ ඒක. මෙන්න මේ වාගේ අපි මොකද කරන්නේ? ඌනතාවයක් මනසෙන් ඇති කරගත්තහම කය ඒකට අනුකූලව පරිවර්තන වෙනවා. පරිවර්තනය වුණාම අන්නේ අඩුපාඩුව දෙනකම් පෙළීමක් හට ගන්නවා අභ්‍යන්තරේ. කය මුල් කරගෙන මනස පෙළෙනවා. මෙන්න මේ පෙළීම නිසා මොකද වෙන්නේ? ඒක සකස් කරලා දෙන තාකල් අසහනියකින් පිළිපිලි ඉන්නවා. අසහනියට ප්‍රතිකාරමයක් කරන ගානේ අසහනිය පොඩ පොඩ අඩු වෙලා ගිහිල්ලා තමතුලිත වෙනකොටම අස කිව බලාපොරොත්තුවත් ඉවරයි. එහෙනම් සසයක් වින්දා නෙමෙයි කලේ මොකද්ද? අසහනේට ප්‍රතිකර්මයක් කළා සැප සැප කියලා. මෙන්න මේක යලි යලි සිහි කරලා යථාර්ථයේ දකින්න ඕන. මෙහෙම තේරුම් ගත්තනම් හරියට පේන්න පටන් ගන්නවා. අපි මෙච්චර කල් කරලා තියෙන්නේ මොකද්ද? මුලාවටපත් වෙලා ආස්වාදයක් ගොඩනගාගෙන ඒ පසුපස හඹා ගිහිල්ලා අනන්ත දුක් විඳලා තියෙනවා. මේකයි කරලා තියෙන්නේ. දැන් මේ කාරණේ මෙහෙම තෝරා ගන්න ඕන. එහෙම තෝරගත්තහම මොකද වෙන්නේ? ඔන්නෝක තෝරගත්තේ නැති නිසා ඕකට කියනවා අවිද්‍යාව. වටිනාකමක් දෙනවා අර ආස්වාද කියන ස්වභාවයෙන්. එහෙනම් ඒක ලබා ගන්න ඕනේ යම් ක්‍රමයක්. ඒක හේතුඵලයක්. ඔය ආස්වාදී කියන එක ඇති කරන්නේ ඕනතාවයේ පූර්ණය කරන්නේ හේතුඵලයක් වශයෙන්. යම්කිසි වින්දනයක් ඇති කරනවා නම් සැප වේදනාවක් වශයෙන් දැනුනේ මොකද්ද? ඒකට අවශ්‍ය කරන කාරණා කීපයක් අත්‍යවශ්‍යයි. ආයතන හයක් ඕනේ. හයක් හෝ කීපයක්. හරි එකක් හරි ඕනේ. ඒකට බාහිරින් අරමුණු වෙන අරමුණක් ඕනේ. ඇහැට රූප අරමුණු වෙන්න ඕනේ. චක්කු විඥානයක් හටගන්න ඕනේ. චක්කු සංස්පර්ශයක් එදෙන්න ඕනේ. එතකොට චක්කු සංස්පර්ශයෙන් වේදනා කියන අර බලාපොරොත්තු වෙන ආස්වාදය එනවා. ආස්වාදය කියලා කිව්වේ ඌන පූර්ණත්වයේ දැයින හැටි. ඌන වෙනකන් දැයින ආකාරය. ඒ වගේම කන තියෙන්න ඕන ශබ්දයක් තියෙන්න ඕන සෝත විඥානයක් හට ගන්න ඕන කනේ ශබ්දේ වැදිලා. සෝත සංස්පර්ශයක් වශයෙන් ඒ ශබ්දේ ස්පර්ශ වෙලා හිටන් ඒකෙන් හට ගන්නා වූ නැගින්නා වූ වේදනාවක කොටසක් එන්නේ සැප වේදනා කියලා. අන්නේ වේදනා කියන මාත්‍රිය එන්නේ මොකක් නිසාද? ඌනතාවයේ පූර්ණ වෙනකම්. පූර්ණ වෙනකොට දැනෙන්නේ මධ්‍යස්ථ ස්වභාවයක්. වේදන අර අඩු වෙලා ඉන්නකන් ඉන්නවා වෙහසක් පෙලෙනවා. පෙලෙන එක දුක දුක දුකයක්. අයිසාරේ සංඛාර දුක්ඛය ගොඩනගලා හිටන් ඒකේ ප්‍රතිකාරමයක් කරනවා. එතකොට මොකද වෙන්නේ? ක්‍රමක්‍රමයෙන් අර වේස වෙවි දෙනකොට සංඛාර දුක්ඛයේ විඳගෙන ඌනතාවයේ පූර්ණිය කියලා මධ්‍යස්ථ රූපේක්ෂා වේදනාවක් දැනේ. තප දුක් උපේක්ෂාව කොහොමයි? ආපහු වැඩියෙන් දුන්නම මොකද වෙන්නේ? ආයි දුක් වේදනාවෙන් පිරෙන්න පටන් ගන්නවා. උපේක්ෂාව ඉක්මවාගින් අනිත් පැත්තට යනවා. එහෙනම් මේ අපිම හදාගත්ත ගොඩනගාගත්ත මුලාවක් හැරෙන්න තව දෙයක් මේකේ නැහැ. හැබැයි මේකේ රැවටිීම නිසා ලෝක සත්‍යය මොකද කරන්නේ? ඔන්නේ සැප වේදනා කියන මාත්‍රියක් බලාපොරොත්තු වෙයි. මනවඩන උපාස්වාද, මනවඩන ශබ්දාස්වාද, මනවඩන ගන්ධාස්වාද, මනවඩන රසාස්වාද, මනවඩන පොට්ටබ්බ ආස්වාද, මනවඩන ධර්මාස්වාද කියන මෙන්න මේවා බලාපොරොත්තු වෙයි. ඔයකට අවශ්‍ය කරන්නා වූ ඇස කන දිවනාසී ශාරීරිය මන ගොඩනගා ගන්න ඕනේ. ඒවට ගෝචර කරන රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම කියනවා බාහිරින් සම්බන්ධ කරගන්න ඕනේ. මෙන්න මේ කරගැනීමේ බලාපොරොත්තුවක් ඇති වෙනවා. මෙන්න මේ ආස්වාදනෙමි මුලාවට හැවටිලා. සියලු සත්‍යයේම ආස්වාදනෙමි මුලාවට හැවටිලා බලාපොරොත්තු වෙන නිසා මොකද වෙන්නේ? ඔන්නෝ කියන්නා වූ ටික බලාපොරොත්තු වෙනවා. බලාපොරොත්තුවක් යම් තැනක හටගත්තද මෙන්න මේකට කියනවා අවිද්‍යාව නිසා සංහාවක් හටගත්තා නේන අවිද්‍යා තෘෂ්ණා. මොනවටද බලාපොරොත්තු වෙන්නේ? උපාදානය කරගත්තා. ඔන්නෝ කියන්නා වූ ඇසකන දිවනාසී ශාරීරිය මන කියන ආයතන වලට රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම කියන බාහිර ආයතන. මෙන්න මේ බලාපොරොත්තුවක් එක ඇති කරගත්තාම ඒවා මේ ලෝකේ ගොඩ නැගුණේ නැත්නම් ඔය ආස්වාදයේ විඳින්න බෑ, බලාපොරොත්තු ඉෂ්ට කරගන්න බෑ. ඉත හැම වෙලාවෙම මනස ලැහැත් වෙනවා. ඒ ආස්වාදයේ ගොඩනගා ගන්න. මනස ආස්වාදයේ ගොඩනගා ගැනීමට බලාපොරොත්තු වෙලා මොකද කරන්නේ? ක්‍රමක්‍රමයෙන් ඒ පැත්තට අවශ්‍ය කරනා වූ ශක්තිය ගොඩනගනවා කර්ම ශක්තිය වශයෙන්. මෙන්න මේ නිසා තමයි කියන්නේ කර්මය මුල් කරගෙන නැත්නම් මේ කර්මයේ හේතුවෙන් ජාතිය පහළ වෙනවා. එකින් එකට පහළ වෙන හැටි. කර්මයේ හේතුවෙන්, අවිද්‍යා හේතුවෙන්, තෘෂ්ණා හේතුවෙන්, කර්ම හේතුවෙන් ලෝකේ පහළ වෙන ආකාරය විග්‍රහ කරලා ඉතිසර විග්‍රහ කරලා තියෙනවා. උදේ ඥානය විග්‍රහ කරනකොට අවිද්‍යා සමුදය රූප සමුදය, තණ්හා සමුදය රූප සමුදය, කම්ම සමුදය රූප සමුදය. එතකොට මොකද වෙන්නේ? අර සතර මහා භූතයන්ගේ සම්බන්ධ වෙලා නිබ්බති සමුදයෙන් රූප සමුදය වෙනවා කියන නිපදේ විලා එනවා. මෙන්න මේ නිස්පාදිනය වෙනකොට ආධ්‍යාත්මික වශයෙන් ඇසකන දිවනාසී ශාරීරිය නිපදවීමේ කාර්යය සිද්ධ වෙනවා. ඒක තමයි මුල පටන් ගන්න. අන්නේ මුල පටන් ගැනීම පහළ වෙනකොට බාහිර ලෝකයේද බාහිරට ක්‍රියාත්මක වෙලා හිටන් සකස් වෙන ක්‍රමයක් තියෙනවා. රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශයන්ගේ පහළ වීමට ඒවා උදා වෙන ආකාරය. ওই දෙපැත්තේ බෙදෙන ක්‍රමයක් තියෙනවා. පරිත්‍ත සමුපාදයෙන් ඔබ ලකින්න ඕන. දැන් අවිද්‍යාව පත්‍යෙන් අපි මොකද කරන්නේ? දැන් අවිද්‍යාව ගැන විග්‍රහ කළා. වටිනාකම දීලා මුලා වූ ලෝකයකට තේරුම් ගන්න බැරුව අවිද්‍යාවේ මේ වටිනා ලෝකයක් තියෙනවා ආස්වාද දෙන කියලා හිතාගෙන. ඒ ආස්වාද බලාපොරොත්තු වෙයි. ඒවා ලබා ගන්නා උපකරණ ටික නැවත හදා ගන්න. වටිනාකම දීලා හිටන් බලාපොරොත්තුවක් ඇති කරගත්තා. දැන් මේ බලාපොරොත්තුව ඉෂ්ට කරගන්න මොනවද හිතන්න ඕනේ? මොනවද කියන්නේ කරන්නේ? ඒ ඊට අවශ්‍ය දේවල් තමයි අපි හිතන්නේ කියන්නේ කරන්න පටන් ගන්න. අනේ මට හොඳට පේන ඇහක් තියෙනවා නම් මොකටද? කොච්චර බැලුවත් මදි. බලවලා ඉන්න. හොඳට පේන ඇහක් තියෙනවා නම් මට කොච්චර හොඳද? ටික දවසක නෑ නෑ. දිගට බලාපොරොත්තු ටික දවසකට සීමාවට නේ මේකයි ඉවර නිකන් ඉදරක් එහෙම සීමා කළේ නෑ. කොච්චර හරි බලාපොරොත්තු අසීමිතයි. අනේ මට අහන්න කනක් තියෙනවා නම් ටික දවසකට කොච්චරකට කොච්චරකට නෙමෙයි හොඳට අහහා ඉන්න ඕනේ මට කොච්චර හිටියත් මත් මෙන්න මෙහෙම බලාපොරොත්තුවක් එන අසීමිත බලාපොරොත්තුවක් ආග්‍රහණය කරන්න මට නාසයක් තියෙනවා නම් හොඳට රහට කන්න බොන්න දිවක් කයක් තියෙනවා නම් පහත ලවන්න හොඳ කයක් තියෙනවා නම් හිතන්න හොඳ මනක් තියෙනවා නම් ටික කාලයකට එහෙම කාල සීමාවක් තියන්න බෑ අනන්ත කොච්චර හරි ඕනේ මෙන්න මෙහෙම අසීමිත බලාපොරොත්තුවකින් ඔය බලාපොරොත්තුව ඇති කරගන්න. ඒ බලාපොරොත්තුව මුල් කරගෙන ඇහක් ලැබීමට ඇහෙන් මොකද්ද බලාපොරොත්තු වෙන්නේ? ඇහ ක්‍රියාත්මක කරන යම්කිසි ක්‍රියාවක් ඇද්ද? ඇහ ගැන බලාපොරොත්තුෙන් ඇහ පාවිච්චි කරන ක්‍රමයක් ඇත්නම් ඒ ක්‍රමයට සංඛාරයක් ගොඩ නැගෙනවා නැවත ඇහ අරගන්න. කන පාවිච්චි කරමින් කන බලාපොරොත්තුෙන් දිගටම බලාපොරොත්තුවක් ඇති කරගත්තාම ඒ සඳහා කරන කියන කටයුතු වලින් කන නැවත පහළ වීමට හේතු වෙන්නා වූ ශක්තිය ගොඩනගෙන ප්‍රියාදාමයක් හටගන්නවා. සංකාරයක් ගොඩනැගෙන. චේතනා ගොඩනගෙනකොට ශක්තිය ගොඩනගෙනවා කර්ණ ශක්තිය. ඒකයි ඒ කිව්වේ. නාසය, දිව, කය ආදී වන්නා මේ ඉන්ද්‍රිය පහත් මනසත් මුල් කරගෙන. මතුමතු පවත්වන බලාපොරොත්තුවක් හිතට ඇති වෙලා එනකොට ඒ බලාපොරොත්තුවත් එක්කලා ගොඩනගෙනවා. අනේ මට ඇසක් කන දිවක් නාසය ශරීරයක් මනක් යලි යලිත් පවත්තායින් දිගටම පවත්තන්න ඇන්නම් කියන අදහසක්. නිරුපද්‍රිතව පවත්න්න නිසා රෝගාත්ව පවත්න්න නෙමෙයි බලාපොරොත්තු වෙන්නේ. මොකටද? අර ආස්වාද විඳ ගැනීමේ බලාපොරොත්තුව පූර්ණ කරගන්නයි අවශ්‍ය. අදිෂ්ඨානීය තියා තියෙන ඔතෙන්. හදන හදන එක ගෙවිලා යනකොට ඒකේ නවතින්නේ නැහැ. යලි යලි ඒ જાතිය හොඳ එකක් හදාගන්න හිතට. ඒ බලාපොරොත්තුව තමයි සත්වයාගේ පැවැත්මේ බලාපොරොත්තුව කියන්නේ. මෙන්න මේ පැවැත්මේ බලාපොරොත්තුවේ ලෝක සත්වයා ඉන්න තාකල් මොකටද පවතින්නේ? ඇහෙන් රූප බලන්න, කනෙන් ශබ්ද අහන්න, නාසයෙන් ගන්ධ ආග්‍රහණය කරන්න, දිවෙන් රස බලන්න, කයෙන් පහස ලබන්න, මනෙන් හිතන්න. එන ආධ්‍යාත්මික සහ බාහිර දෙපැත්තක් හට ගැනීමට අවශ්‍ය කරන මූලික ශක්ති විශේෂයේ සංඛාර වලින් ගොඩනගන. ගොඩනගනකොට බලාපොරොත්තුවක් ඇති වෙනා මෙන්න මේ බලාපොරොත්තු වලට කියනවා විඥාන. රූප බලන බලාපොරොත්තුව, ඇහක් බලාපොරොත්තු වෙනවා, රූප බලාපොරොත්තු වෙනවා, කනක් බලාපොරොත්තු වෙනවා, ශබ්ද බලාපොරොත්තු වෙනවා. නාසය බලාපොරොත්තු වෙනවා, ගන්ධ බලාපොරොත්තු වෙනවා, දිව බලාපොරොත්තු වෙනවා, රසය බලාපොරොත්තු වෙනවා, කය බලාපොරොත්තු වෙනවා, පොට්ටබ්බය බලාපොරොත්තු වෙනවා, මනක් බලාපොරොත්තු වෙනවා, ධර්මයෝ බලාපොරොත්තු වෙනවා. මෙන්න මේවා ඔක්කොම විඤ්ඤාණ. මේ බලාපොරොත්තුවා බලාපොරොත්තුවක් ගානේ මානසිකත්වයක් ගොඩ නැගෙනවා. වතුවට තිබ්බ විඤ්ඤාණ. මෙන්න මේවා ඔක්කොම කර්ම විඤ්ඤාණ ගොඩට වැටෙනවා. කර්ම විඤ්ඤාණ ගොඩ කර්ම භවයේ පිහිටනවා. දැන් මේ කර්ම භවයේ පිහිටනකොට මොකද වෙන්නේ? අවිද්‍යාව පත්‍ය කරගෙන සංඛාර ගොඩ නැගුණා. සංඛාර පත්‍ය කරගෙන විඥාන ගොඩ නැගුණා. දැන් මේ විඥාන පත්‍ය කරගෙන නාම රූප ගොඩ නැගෙන්න ශක්ති විශේෂයක් හට ගන්නවා. මේ නාම රූපයන්ගෙන් ඇහැ බලාපොරොත්තු වෙන නිසා ආධ්‍යාත්මික ඇහැ කන දිව නාසය ශරීරයේ වල බලාපොරොත්තු වෙච්ච නිසා ආධ්‍යාත්මික වන්නා වූ ශක්තිය ගොඩ නැගෙනවා. දැන් නම් කය ගොඩ නගන්න. රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම බලාපොරොත්තු වෙච්ච නිසා බාහිර වශයෙන් තවත් නාම රූප කොටස ගොඩනැගෙන්න බලාපොරොත්තු හැදෙනවා. ඊට අද අභ්‍යන්තර නාම රූප වශයෙන් ගතහිතයි දෙක ගත හිත රූපේ ගත හිත නාමයේ ගත රූපේ කියලා වේදනා සංඥා සංකාර විඥාන නාම කියලා රූපස්කන්ධයේ රූප කියලා මේ හටගත්තාව කොටසක් හටගන්නවා. මෙන්න මේ ටික ආධ්‍යාත්මික රූපේ හට ගැනීමට අවශ්‍ය කරන්නා වූ නාම රූප කොටස විඥානපත්තෙන් හටගන්නවා. ඒ වගේම හට ගන්නවා බාහිර ලෝකේ. රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම කිනියා දෙන බාහිර අරමුණු. ඒවට අවශ්‍ය කරන්නා වූ දේවල් මොකද කරන්නේ? සතර මහා භූතයන්ගේ ක්‍රියාකාරීත්වයේ. ඒවා ගොඩ නැගින්න අවශ්‍ය කරන්නා වූ ශක්තිය ක්‍රියාත්මක වෙනවා. ඒ සතර මහා භූතයන්ගේ ක්‍රියාකාරීත්වයෙන් සකස් වෙනකොට අර කර්ම ශක්තිය බාහිරට බලපාන ක්‍රමයක් තියෙනවා. සත්වයන්ගේ කරන ලද කර්ම ශක්තියම තමයි බාහිර ලෝකයේ සකස් කරන්න හැඩ ගහන්න නිතරම හැදෙන්නේ. මෙන්න මේ සකස් වීම නිසා ආධ්‍යාත්මික සහ බාහිර වශයෙන් නාම රූප දෙකට බෙදිලා කරු බෙදුනහ සමානව පටන් ගන්නවා වෙන් වෙච්ච තැන. තත්ත්වයාගේ මුල පටන්ගෙන ওই විදිහට දෙකට බෙදෙනවා. බෙදුනාට පස්සේ මොකද වෙන්නේ? එකක් ආධ්‍යාත්මික කය සකස් කරගෙන උපතෙන් උපතට පරිසන්ධියක් ලැබලා චුත වෙනකන් යනවා. ආයි පරිසන් නැහැ නම් ඒ විදිහට අසරි ගමන යනවා. අදහදා. බාහිර ලෝකේ අනිත් පැත්තේ හැදි හැදි යනවා. මෙන්න මේ ක්‍රමයට සකස් වෙන ක්‍රම දෙකක් තියෙනවා. නාම රූප ආධ්‍යාත්මික සහ බාහිර වශයෙන් දෙකට බෙදලා හැදෙනවා. හැදුනට පස්සේ මොකද වෙන්නේ? ඇස නැමැති චක්කායතනෙට බාහිර රූප ආයතනෙ වශයෙන් මෙව ආයත්තාන වෙනවා. මොකද මේ හැදුවේ උපතක් උපතක් ගන්න හැදුවේ අර කියන මනවරණ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම භුක්ති විඳි. එහෙනම් ඒකට අවශ්‍ය කියන පෞතලයේ කර්මයේ මුල් කරගෙන අවිද්‍යා තෘෂ්ණා කර්ම මුල් කරගෙන හටගත්තා. ඊට පස්සේ සතර මහා භූතයන්ගෙන් නිබ්බති ලක්ෂණේ නිපදේ වුණා. නිපදේ විලා හිටන් හටගත් ඒවා දැන් නැවත වාරයක් එකින් එකට ආයතන වශයෙන් එකතු කර කර දෙනවා. ඇහැට රූප එකතු කරනවා, කන්ට ශබ්ද එකතු කරනවා, මේ ආදී වශයෙන් ආයතන වෙනවා. නාම රූප වත්ති කරමින් දෙපැත්තෙන් එකතු වෙලා ආයතන හයක් සල ආයතන වලට නැවතපත් වුණා. දැන් මොකද කරන්නේ? දෙපැත්තට බෙදරිවෙමු කරද මේ ස්පර්ශය ලබා ගන්නයි. නැත්නම් බෙදන්න හේතුවක් නැහැ, ළඟම තියා ගන්න තිබුණා. බෙදුවේ ස්පර්ශය ලබා ගන්න එකෙන් ආධ්‍යාත්මික බාහිර ලෝක දෙකක් හැදුණා ඔය විදිහට. ආධ්‍යාත්මික කයයි බාහිර ලෝකයයි විදිහට හැදුණා. හැදිලා හිටම මොකද කළේ? ආයතනයක් එකතු කරනවා. ස්පර්ශය පටන් ගත්තා. සල ආයතන ක්‍රියාත්මක කළා. ස්පර්ශයට ආපු ගමන් ස්පර්ශයෙන් ආයි එකතු වුණා. ස්පර්ශපට්ටි ආවේදනක් ආයි වින්දනයක් හදාගත්තා. අන්නර ආස්වාද විඳිනේ බලාපොරොත්තු වුණා. බලාපොරොත්තු වෙච්ච ගමන් මොකද කරන්නේ? ඉදිරි යන අවස්ථාවට ඒක අල්ලන්න බෑ. මොහොතකින් ගෙවිලා යනවා, විදිලා යනවා. ගෙවිච්ච එක අල්ලන්න බෑ. නැවත එකක් අලුතෙන් හදලා මොලේ ගොඩනගා ගන්න. ඉතින් ගොඩනගනවා විඳිනවා මිසක් විඳින එකක් නවත්ත ගන්න බෑ එකක්වත්. මනවරණ රූපයක්, මනවරණ ශබ්දයක්, ගන්ධයක්, රසයක්, ස්පර්ශයක්, ධර්මයක් කොතනකවත් නවත්ත ගන්න පුළුවන් කමක් නැහැ අභ්‍යන්තරයේ අරගෙන. ආපු ගාම මොහොතකින් අතීතයට යන. අතීතයට ගිහින් තත්පර කාලයක් පැන්න ගම. ඒක නැවත භුක්ති විඳීමේ ආස්වාදයට ගන්න බෑ. ගියා ගියාමයි. ඉතින් නැවත භුක්තිය බලාපොරොත්තු වෙන්නේ මොකද කරන්නේ? අනාදීයේ පටන් ඉඳ සත්වයා ඉදිරියට මෙහෙ යවෙන. ඉදිරියට මෙහෙ යවි යවි ඇස ගොඩනගනවා, රූප ගොඩනගනවා, ස්පර්ශ කරනවා, වේදනා විඳිනවා, කන ගොඩනගනවා. ඉතින් ඔය ආදී වශයෙන් ඇස කන දිව නාසය ශරීරය ගොඩනගලා, මන ගොඩනගලා, රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ වේවට ඇසුරු කරලා, චක්කු විඥාන, සෝත විඥාන, ගාන විඥාන, ජීවහා විඥාන, කාය විඥාන, මනෝ විඥාන පහල කරලා, චක්කු සංපස්ස, සෝත සංපස්ස, ගාන සංපස්ස, ජීවහා සංපස්ස, කාය සංපස්ස, මනෝ සංපස්ස ඒවැන් ස්පර්ශ කරලා, චක්කු සංපස්ස ජා වේදනා, සෝත සංපස්ස ජා වේදනා, ගාන සංපස්ස ජා වේදනා, ජීවහා සංපස්ස ජා වේදනා, කාය සංපස්ස ජා වේදනා, මනෝ සංපස්ස වේදනා කියන භුක්ති විඳලා, භුක්ති විඳින බොහෝතේම අතීතයේ ගිය නිසා යලි යලිත් ඔය ක්‍රියාවලිය දිගට මොහොතක් ගන්න ගියේ. අනන්ත සංසාරයේ පටන් ගෙනවත් ඇති වෙන්නේ නැහැ. ඕකට හැවටිලා තව තවත් බලාපොරොත්තුවක් තියෙනවා ඉදිරියට. මෙන්න මේ නිසා අප්‍රමාණ සසර ගමනක ආධ්‍යාත්මික සහ බාහිර ලෝක දෙකක් හැදිලා සියල්ල පරිසංකතයි පරිත්‍යාගම්පන්නයි කියන දෙන්න සකස් වෙනවා. මෙන්න මේ සකස් වීම නිසා මොකද වෙන්නේ? ඒ තණ්හාව නිසා යලිත් උපාදාන කරගෙන ඒවම මතු බලාපොරොත්තුවක් ඇති කරනවා ඉදිරියට. ඒකින් ආයතනය කර්මභාවයෙන් ශක්තිය අරගෙන උප්පත්ති භවයක් හටගත්තාම බවපත්‍යා ජාති කියලා නැවතත් ඔය කියන ආධ්‍යාත්මික ජාති බාහිර ජාති දෙපැත්තක් හැදුනහම මේ ආධ්‍යාත්මික බාහිර දෙක පරිත්‍යාගම්පන්නව ලෝකේ වශයෙන් ගියෙනවා. මේකද කියනවා සියල්ල සංකතයි පරිත්‍යාගම්පන්න. ඔකේ ස්වභාවය. දැන් මෙහෙම දැක්කහම දැන් එක කතාවක් තියෙනවා අපි නිතර මහණ එකක්. ඇස නිච්චද අනිච්චද? අනිච්චම් බන්තිය කියලා උත්තර දීලා තියෙනවා බුදුරජාණන් වහන්සේ අහනකොට. ඒ අවා යදා නිච්චං තම් දුක්ඛං වා සුඛං වා ති ආදී වශයෙන් අහනවා. යමක් අනිත්‍යයි දුකද සුඛද? ඒක දුක්ඛයි කියලා උත්තර දෙනවා. යමක් අනිත්‍ය නම් දුක නම් විපරිණාමයටපත් වෙනවනම් ඒක මම කියලා ගන්න, මගේ කියලා ගන්න, මගේ ආත්මය කියලා ගන්න, සුදුසුද කියලා අහන දෙනක් තියෙනවා. දැන් මෙන්න මෙතන තෝරා ගන්න ඕනේ. ඇයි ඒ ප්‍රශ්නේ ඇහුවේ? යද අනිත්‍යං තම් දුක්ඛං යන් දුක්ඛං තදනත්තා යදනත්තං තං නේතං මම නේතෝ හමාත්මින් නමේසෝ අත්තාති ඒව මේ තේසං සම්මප්පච්චාය දට්ටබ්බ සම්මප්පඤ්ඤාය දට්ටබ්බ. දැන් පාලියෙන් වාක්‍යයක් කොහොම තියෙනවද? මොකද්ද මේ වෙන්නේ? යමක් අනිච්චද ඒක දුකයි. යමක් අනිච්චද දුක්ඛද ඒක අනත්තයි. එතන යමක් අනිච්චද දුක්ඛද අනත්තද විපරිණාමයටපත් වෙනවද? ඒක මම කියලා ගන්න, මගේ කියලා ගන්න, මගේ ආත්මය කියලා ගන්න සුදුසු නෑ කියලා සම්මියක් ප්‍රඥාවෙන් දකින්න කියයි. දැන් මෙතන අවසානයේ කිව්ව ටික හොඳට තේරුම් ගන්න ඕන. මොකද ඒ ටික කිව්වේ? සක්කාය දිට්ඨිය දුරු කරගන්නකම් ඔය ටික කරන්න බෑ. මුලට සක්කාය දිට්ඨිය දුරු කරන්න ඕන. සක්කාය කිව්වේ පංච උපාදානස්කන්ධයේ කියන නමක් සක්කාය. සක්කාය කියන්නේ පංච උපාදානස්කන්ධයේ කියන නම. එතන මේ පංච උපාදානස්කන්ධයේ සක්කාය කියනවා. සක්කාය දිට්ඨි කියන්නේ ඔන්නේ පංච උපාදානස්කන්ධයේ මමෙක් ඉන්නවා කියන අර බමුණන්ගේ තිබිච්ච දෘෂ්ටිය. මොනවා මිද්ද? අපි හරි ඉතේලා පටන් ගන්නකොට කිව්වා ගෝණිවිල්ලේක හදාගෙන දිනවා මම කියලා. බමුණෝ. මේ රූපස්කන්ධේ වේදනායස්කන්ධේ සංඥායස්කන්ධේ සංකාරයස්කන්ධේ විඥානයස්කන්ධේ ඇතුළේ හෝ පිට හෝ ඒක හෝ නැත්නම් ඒකෙන් ඒක ඇතුළු කරගෙන හෝ මේ හතර ආකාරයේකි මම කියලා කෙනෙක් හිඟගෙන ඉන්නවා. අන්‍යයා සදාතනිකයි. එයා පෙළඳ බෑ. එයා වෙනස් වෙන්නේ නැහැ. එයා මැරෙන්නේ නැහැ. එයා මරණය කරා යන්නේ නැහැ කවදාවත්. සදාතනික මමෙක් ඉන්නවා ඔන්නේ කොහේ හරි. ඔන්නෝම හදාගත්ත මමෙක් ඉන්නවා කොහේවත් අහලකවත් නැති. දෘෂ්ටිය ගොඩනගාගෙන තියෙනවා. ඔන්නේ පංච උපාදානස්කන්ධයේ මුල් කරගෙන ගොඩනගාගත්ත දෘෂ්ටියට කියනවා සක්කාය දිට්ඨිය. නැත්නම් හදාගත්ත මම. ඔන්න ඕක තමයි ඇහිුවේ බුදුරයන් වහන්සේ. අනිත්‍ය නම් දුක්ඛ නම් විපරිණාමයට පත් වෙනවා නම් අත්ත වශයෙන් හොදයි කියලා ගන්න එකක් උතන නැත්නම් ඒකේ ස්වභාවය ඒකනම් ඕකට මම කියලා හිටන් අර කියන જાතියකෙක් තියන්න සුදුසුද? කාගේ මම දැහුවේ? අර බමුණෝ කිව්ව මම ගැනයි මේ අහන්නේ. අර සදාතනික මමෙක් කියන්නේ හොද සුදුසුද ඕකට? ඒ මමෙක් කියන්නේ සුදුසුද? නැත්නම් ඒක ඒබඳු ආත්මයක් කියලා නැත්නම් මමෙක් කියලා හිටන් ගන්න සුදුසුද ওই ටික? මෙන්න මේ ටික බලන්න කියලා බෙන්න. එහෙම සුදුසු නෑ කියලා මනා නුවණින් දකින්න කියලා පෙන්නුවා. ඔන්න ඔක දකින්නකොට සක්කාය දිට්ඨිය බෙදෙන්නේ ඔහොමයි. ඕක තියලා හිටන් අද මොකද කරන්නේ? මම කියන එකක් කියන්න හොඳ නෑ කියලා කාගෙද මේ බඩු කියලා ඇහුවොත් මම කියන්න බය ඉන්නවා. සමහර අය. මේවා කාගෙද ඇහුවොත් මගේ කියන්න බය ඉන්නවා. මොකද? මම නෑනේ මගේ කියන එකක් නෑනේ. මෙහෙම දෘෂ්ටියකට වැටෙනනම් අර සංඥා මාත්‍රිය අතරින් හදන. බුදුරන් වහන්සේ සංඥා මාත්‍රිය අතරින් නෙමෙයි ඔය කිව්වේ. අන්නරකින් සක්කාය දුට්ටි අතරවණ්ඩයි කිව්වේ නේතම් මම නේතෝ හමස්සින් නමේසෝ වත්තාති කිය. ඒක ඔය මම කිව්වේ කවුද? අර බවුනෝ කියපු මම ඔතන නෑ කියලායි පෙන්නුවේ. බවුනෝ කියන මගේ කියලා ගන්න ඔය අස්සේ මගේ කියලා හිතන් ගන්න මම හිකපු දෙනක් නෑ කියලායි පෙන්නුවේ. ඔය බවුනෝ කියන જાති ආත්මයක් ඕක අස්සේ නෑ කියලායි පෙන්නුවේ. ඕක හොතන මනසින් තේරුම් ගන්න කිය. නමුත් ඒ කිව්ව ටික අද වැහිලා ගිහිල්ලා මේක මම නෙමෙයි මගේ නෙමෙයි මගේ ආත්මෙ නෙමෙයි කියලා ආපුහම ඇහැ කාගේද කන කාගේද මගේ කියන්න බය ඉන්නවා. ඉඩම කාගේද මගේ කියන්න බය ඉන්නවා. ගේ කාගේද මගේ කියන්න බය ඉන්නවා. දැන් මොකද්ද මේ කරන්නේ? යථාර්ථයේ වහගෙන තියෙන ධර්ම සක්කාය දිට්ඨිය ඇරෙයිද? ওই සංඥා මාත්‍රේ අයින් කරන්න ගියා බුදුරන් වහන්සේ කිව්වේ නෑ මම කියලා මගේ රහතන් වහන්සේත් කතා කරනවා කියලා පෙන්නේ. ඒ මාත්‍රේ සංඥා මාත්‍රේ කතා කරනවා. ඒ සංඥා මාත්‍රේ ලෝක සම්මතේ ඒක අයින් කරන්න නෙමෙයි ඔය කිව්වේ. මම නෙමෙයි මගේ නෙමෙයි කිව්වේ. අන්න අර බමුණන් කිව්ව දෘෂ්ටි අයින් කරන්න. ඕක මනසේ දිහි අරගෙන නේතං මම නේතෝ හමස්සින් නමේසෝ වත්තාති ඒ මේති සම්මපඤ්ඤා දට්ටබ්බා. ඕක කී කී ඉන්න නෙමෙයි කිව්වේ. ඔන්න ඔය ටික සම්මා ප්‍රඥාවෙන් දකින්න. එක දවසක් බැල කිරුලක අහගත්තනම් ඕක වන්තරේ වා කී කී ඉන්න එකක් නෙමෙයි. ඔය ටික තෝරගත්තනම් ඒක තේරුණා නම් ඉවරයි. වැටහුණා ඉවරයි. ආයි දෙපාරක් වටහන්න දෙයක් නැහැ. ඉතින් මේව අහනකොට තේරුම් ගන්න. තේරුම් අරගෙන ඔය කර්මස්ථානියක් වඩන එකක් නෙමෙයි. ඔය ටික කොහොමද තේරුම් ගන්න? මම යයි ගැනීමට, මගේ යයි ගැනීමට, මගේ ආත්මය ගැනීමට සුදුසු නොවන්නේ කිව්වහමත් ඔක එනවා. හැබැයි ඔක කොහොම තේරුම් ගත්තට පස්සේ නිතර නිතර කියන්න අවශ්‍යයක් නැහැ. වැටහුණා. ඊට පස්සේ යම් කිසි අවස්ථාවකේ දෘෂ්ටියක් එනවා නම් හොඳට සිහි කරලා බලන එකයි තියෙන්නේ. ඔය දෘෂ්ටිය කල් යන්නේ නැහැ. පළමුවම සුතමේ ඥානීය පටන්ගෙන එකින් එකට දැයින්ද පටන් ගන්නවා. ඔක දෘෂ්ටියක් බව. භාවනාවේ ප්‍රඥාව වෙනකොට සෝවාන් ඵලයේදී ওই දෘෂ්ටිය ඉවරටම බිඳිලා යනවා. ওই ක්‍රමයට පුරුදු කරගන්න දහම් දකි. එතකොට සංකත වෙන හැටි, පරිත්‍ත සම්පන්න වෙන හැටි, ඕගෙන් පිට ලෝකයක් නැති හැටි ඔය ටිකෙන් තේරුම් ගන්න ඕනේ.